ගරු අනිල් ජයන්ත අමාත්‍යතුමාට විනාඩි 13ක් කාලය.
ඔබත් ස්තුතියි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපගේ ආණ්ඩුව යටතේ මේ ආර්ථික වර්ධනය කිරීම, ඒ වගේම ස්ථායිකරණය සංවර්ධනය කිරීම, එහි ප්‍රතිලාභ මහජනතාවට ලබා දෙන ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති ඇතුළේ එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි අපනයනේ අපනයන වෙළඳපොළ. විදේශ වෙළඳපංගුවෙන් අපි සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කර ගැනීම අපේ ඉලක්කයක්. දැනට තියෙන්නේ එහෙම සැලකිය යුතු ප්‍රමාණයක් නෙමෙයි අපි ආණ්ඩුව ලබාගත් මොහොතේ සිට. හැබැයි අපි ක්‍රමිකව ඒ සඳහා සැලසුම් සකස් කරමින්, දියත් කරමින් ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. ඒ අනුව 2026-30ට අපනයන සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමද මේ විදේශ වෙළඳපළ අපි වැඩි පංගුවක් අත්පත් කරගන්නේ කියලා. ඒ වගේම විදේශ වෙළඳපළේ වැඩි පංගුවක් අත්පත් කරගන්නකොට අපි බහණ්ඩ අපනයනයේදී අපේ ප්‍රතිපත්තිවලට පරිබාහිරව ලෝකයේ වෙනත් රටවල් සහ වෙනත් කණ්ඩායම් ගන්න තීන්දු මගිනුත් අපේ මේ උපාය මාර්ගවලට, ඒ වගේම අපේ අපනයන වෙළඳාමට යම් බාධා ගැටලු පැනනගින්න පුළුවන්. ඒ එක් අවස්ථාවක් තමයි අපි කාටත් මතක ඇති ලෝක වෙළඳම පිළිබඳ ඒ තරගයේදී ඇමරිකානු එක්සත් ජනපදයේ සහ ලෝකයේ අනෙක් රටවල් එක්ක තියෙන වෙළඳ පරතරය සමහන් කර ගැනීමේ පරමාර්ථයෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමක් සිද්ධ කරනවා. ඒක අපිට පාලනය කරන්න පුළුවන් කියන අපිට පිටින් තිබිච්ච කාරණයක්. ඒ අනුව අපිට පළමුවෙන්ම 44%ක ඒ අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවුවා. ඒ අවස්ථාවේදී අපි සිදු කරපු කාර්යය වුණේ වේගයෙන් නිසඳා මැදිහත් වෙලා අදාළ කණ්ඩායම් පත් කරලා, තාක්ෂණික කමිටු පත් කරලා, ඒ වගේම ඇමරිකානු වෙළඳ ආයතනයත් සමග නිරන්තරයෙන් අද වෙනකනුත් ඒ සාකච්ඡාව පවත්වාගෙන යෑමේ ප්‍රතිඵල විදිහට අපිට ක්‍රමිකව පුළුවන්කම ලැබුණා. ඒ 44% අන්‍යෝන්‍ය තීරුබද්ද 30 දක්වාත් එක් අදියරයකදී ඊට පස්සේ 120 දක්වාත් අඩු කරගන්න. ඒක තමයි අපිට පිටින් එන කාරණාවලට අපි ප්‍රතිපත්තිමේ තීන්දුව අරගෙන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒ වගේම තමයි අතරතුරේදී මෑතකදී සිදු වුණා මේ බලහත්කාර ශ්‍රමය යොදාගෙන බහණ්ඩ නිෂ්පාදනය කිරීම, ඒවා අපනයනය කිරීම, ඒ කියන කාරණාවලදී ඇමරිකානු එක්සත් ජනපදයේ 1974 ඇමරිකානු එක්සත් ජනපද වෙළඳ පනතේ 301 වගන්තිය මේ ක්‍රියාත්මක වෙන්නේ කතා කරන්නේ මේ බලහත්කාර ශ්‍රමය යොදාගෙන බහණ්ඩ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව ඔවුන්ගේ තියෙන ස්වාධීනත්වයට පරීක්ෂණ කටයුතු කිරීමෙන්, යම් විමර්ශන කටයුතු කිරීමෙන් රටවල් ගණනාවකට ඔවුන්ගේ ඒ ප්‍රතිඵල අනුව යම් ආකාරයක මේ බලහත්කාර ශ්‍රමය බහණ්ඩ නිෂ්පාදනය ඇතුළේ ඇතිවිය හැකියි කියන අවධානම මත රටවල් 67කින් තෝරාගෙන 12.5%, ඒ වගේම 10%කුත් යෝජනා කරලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උත් ඔවුන්ගේ කරපු ඒ කරුණු එකරස් කිරීමේදී මූලික විමර්ශනවලදී යම් අවධානමක් තියෙන්න පුළුවන් මේ බලහත්කාර ශ්‍රමය ගැටගැහිච්ච බහණ්ඩ නිෂ්පාදනය වෙලා ඒක ගෝලීය අර වටිනාකම් දාමය ඇතුළේ නිෂ්පාදනය වෙන්න පුළුවන්. මොකද අපි මේ බහණ්ඩ නිෂ්පාදනය කරද්දී දැන් අතීතයේදී වගේ නෙමෙයි සමස්ත බහණ්ඩයක් සියලුම අමුද්‍රව්‍යයත් සියලුම ශ්‍රමයත් සියලුම කාරණා එකම ස්ථානයක සිදු වෙනවට වඩා ලෝක වෙළඳපළෙන් අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හැම රටකම බහණ්ඩ නිෂ්පාදනයේදී ගමන් කරනවා. ඒ නිසා මේ වටිනාකම් දාමයක තියෙන්නේ ඒ දාමය ගැට ගැහිලා තියෙනවා ලෝක සැපයුම් දාමයකට. ඒ අනුව ඒ ඉදිරිපත් කිරීමක් සිදු කළා. ඒ හැකියාවක් තියෙන්න පුළුවන් කියලා යෝජනාවක් කළා 12.5%ක අතිරේක බද්දක් පැනවීම සඳහා අපි ගන්නා ක්‍රියාමාර්ග, අපි ගත්තු ක්‍රියාමාර්ග ඒ නීතිමය රාමුව පිළිබඳව පැහැදිලි කිරීමට සාකච්ඡා කරන්න අවශ්‍යයි ඒ තොරතුරු මත. ඒ නිසා වේගයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ උපදේශ මැදිහත් වීම පරිදි ක්ෂණික කමිටුවක් පත් කළා, අමාත්‍ය කමිටුවක්, ඒ වගේම ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීමට කමිටුවක් පත් කරලා අපි අවස්ථාව ඉල්ලා සිටියා. අපි මේ වෙනකොට අරගෙන තිබෙන ක්‍රියාමාර්ග විශේෂයෙන් අපි රටක් විදියට වෙනත් බලපෑම් කියන්නේ බාහිර ලෝකයේ මොනවා තිබුණත් රට ඇතුලේ බහණ්ඩ නිෂ්පාදනය කරනකොට බලහත්කාර ශ්‍රමය, ළමා ශ්‍රමය, වහල් ශ්‍රමය වගේ දේවල් කිසිදු ආකාරයකට අපි යොදවා ගන්න දෙන්න ඉඩ නැහැ කියන ආකාරයට නීති අනපනත් සකස් කරලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තියෙන සම්මුතියන් අපි අප්‍රාණමතිය කරලා ඉවරලා ඒ අදාළ ක්‍රියාමාර්ග ගණමින් සිද්ධ තියෙනවා. ඒ නිසා අපි රටක් විදියට ප්‍රතිපත්තිමේ වශයෙන් ළමා ශ්‍රමය සහ බලහත්කාර ශ්‍රමය කිසිදු ආකාරයක නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ යොදවන්නේ නැහැ. ඒ සඳහා නීති රීති අරගෙන තියෙනවා. ඒ වගේම අපිට මේ සැපයුම් දාමය වටිනාකම් දාමයට නිෂ්පාදනය වෙනකොට අපි ආනයනය කරන අමුද්‍රව්‍යවල යම් ආකාරයක වෙන රටක මේ බලහත්කාර ශ්‍රමය සම්බන්ධ වෙච්ච භාණ්ඩ තියෙනවාද කියන කාරණේදීත් දැනටත් ඒ අනුගමනය කරමින් පරීක්ෂා කරමින් රේගුවෙන් භාණ්ඩ ආනයනය කරන්නේ ඒ අනුවාරව. කෙසේ වෙතත් අපිට පෙන්නුම් කරන්න අවශ්‍ය කරන මේ ඒ කරුණු කාරණා අනුව අපි ඉතාම කැප වෙනවා මේ බලහත්කාර ශ්‍රමය යොදවන්න දෙන්නේ නැහැ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළේ කියලා. ඒ අනුව වේගයෙන් අපේ ගත්තු ක්‍රියාමාර්ග මොනවාද කියලා ඉදිරිපත් කරමින් තවදුරටත් අපි ඍජු අපි ආනයනය කරන භාණ්ඩයක් තියෙනවා නම් ඒක බලහත්කාර ශ්‍රමයට සම්බන්ධ වෙලයි කියලා එය තහනම් කිරීම ඒ නිෂ්පාදන තහනම් කිරීම සඳහා වූ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා 2026 ජූලි 10 වෙනිදා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට හැකියාව ලැබෙනවා එන්න ඒ අතිරේකව පනවපු 12.5 තීරුබදු ප්‍රමාණය 10 දක්වා අඩු කරන්න. ඒ අනුව විශේෂ වාසියක් අපේ අපනයනකරුවන්ට ඒ අනුව ලැබුණා. ඒ වගේම මේ කලාපයේ තියෙන රටවල් ගත්තාම රටවල් කීපයකට 10% අනුපාතය තමයි තියෙන්නේ. රටවල් ගණනාවකට 12% අනුපාතය තියෙනවා 12.5. ඒ නිසා අපි අවාසිදායක තත්වයක නෑ. අපි අපේ තරගකාර රටවල් වෙන බංග්ලාදේශය අනික උත්තර රටවල් එක්ක සම මට්ටමේ තියෙනවා. ඒ නිසා අපනයන වෙළඳාමට අපේ අර අපනයන උපාය මාර්ගයට මෙය ගැටලුවක් පැන්නගිලා නෑ. ඒ වගේම අපේ අපනයන උපාය මාර්ගයේදී යුරෝපය ඇමරිකානු එක්සත් ජනපදයේ අප්‍රිකානු කලාප ඉලක්ක කරගෙන වෙළඳපළත් භාණ්ඩ විවිධාංගීකරණය සිදු කිරීමත් මේ අනුව බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ තියෙන නීතිමය තත්වයන් සහ අපිගත්තු ක්‍රියාමාර්ග උපයෝගී කරගෙන ඉදිරියේදී යුරෝපීය සංගමේ GSP+ සඳහා වූ ඒ ආයුධ පත්‍රය අපි නැවත ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුකමිටුවක් ඒ වගේම තාක්ෂණික කමිටුවක් පත් කරලා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපි කොහොමද ඒ නීති රීති වලට අනුගතව මේ වැඩ කටයුතු සිද්ධ කරන්නේ කියන කාරණේ. එහි අනුව අපිට පෙනෙන දේ තමයි මේ ගන්න ක්‍රියාමාර්ග ඇතුලේ කොච්චර දුරට අපේ ආර්ථිකය සවිමත් වෙලා තියෙනවද කියලා. අපේ ආර්ථිකයේ සෞඛ්‍ය තත්ත්වයේ ඒ ප්‍රගතිය මැනීමේ දර්ශක විවිධ ආකාර දර්ශක තියෙනවා. ඒක දේශීය පරිමාණයෙන් ලෝක පරිමාණයෙන් තියෙනවා. ඒ ප්‍රධානම දර්ශකයක් තමයි ආර්ථික වර්ධනය. කොන ආකාරයට ආර්ථිකයේ වර්ධනය වෙනවද? ඒ කියන්නේ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන ප්‍රමාණය භෞතික ප්‍රමාණය වැඩි වෙනවද කියලා අපි ඒ දළදේශීය නිෂ්පාදිතේ වර්ධනය කියන්නේ ඒක. අපිට හැකියාව ලැබිලා තියෙනවා අඛණ්ඩව 2025 වර්ෂයේදී 2026 වර්ෂයේදී මේ වේගයෙන් ඉදිරියට අරගෙන ඉන්න අපි සැලසුම් කර බිලක්ක අභිභවා යන්න 2026 වර්ෂයේදීත් පළවෙනි කාර්තුවේදී ආර්ථික වර්ධකණය 5.1% අත්පත් කරගෙන දින. ඒ වගේම මූර්ත නාමික දළදේශීය නිෂ්පාදිතයත් අපි වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය යොදා ගන්නවා මේ රටවල් අතර සංසන්දනය කරන්නකොට. ඒ අනුව අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ වෙනකොට ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය $5,000 ඉක්මවන්න 5,400යි. කියන්නේ මේ වර්ධනය වීමේ සාර්වාර්ථික මට්ටමේ ප්‍රගතියෙන් ගණනාවක් තියෙනවා. ඒ වගේම ඒක ඉහළ මැදි ආදායම් ලබන කාණ්ඩයක් විදිහට අපේ රටත් වර්ගීකරණය වෙලා තියෙනවා. එන්නේ ආර්ථික වර්ධනයේ පැත්තෙන් ලබාගත් වූ ජයග්‍රහණවල ප්‍රතිලාභය මහජනතාවට දිගු කාලීනව තිරසාරව ලබා දෙන්න වැඩසටහන් ගණනාවක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ මහජනතාව සවිබල ගන්වමින් සියලු දෙනා ආර්ථික ක්‍රියාවලට එකතු කරගන්න. ඒක තමයි අපේ දිගු කාලීන ක්‍රියාමාර්ගය වෙන්නේ. ඒ වගේම තමයි මේ ආර්ථික වෘද්ධියේදී වැදගත් වෙනවා උද්දමනයේ පාලනය කර ගැනීම. එහිදීත් අර මැද පෙරදිග යුදමේ තත්ත්වයේදී විශේෂයෙන් තෙල් ඉන්ධන වලට ඇතිවෙච්ච බලපෑම නිසා උද්දමනයට යම් පුංචි බලපෑමක් ඇති වුණත් අපි ඒ සැලසුම් සහගතව ඒ උද්දමනයේ පාලනය කරන රාමුව ඇතුලේ තාමත් ඉන්න අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ අවුරුද්ද ඇතුළේදී ඒ රාමුව ඇතුළේ උද්දමනයේ පාලනය කරමින් අනවශ්‍ය පීඩනයක් මහජනතාවට නොයා වැඩ කටයුතු කරන්න. ඒ වගේම ගෙවුම් ශේෂ තුලනේදී 2025 වර්ෂයේදී අපි විශාල ප්‍රගතියක් අත්පත් කරගත්තා. මේ මාස කීපයේදී ඒ ගෙවුම් ශේෂ තුලනේදී යම් ඍණාත්මක බලපෑමක් ඇති වෙලා තියෙන නමුත් 2026 වර්ෂයේ අපිට ඉවර කරගන්න පුළුවන්කම ලැබෙනවා ඉතාමත්ම සාධනීය ධනාත්මක විදියට. ඊළඟට වැදගත් වෙන කාරණේ තමයි රට ඇතුලේ ආදායම් ඒකාග්‍රතාවයේ ෆිස්කල් කොන්සොලිඩේෂන් එක. සාමාන්‍යයෙන් ආදායම් ඒකාග්‍රතාවයේ ඇති කරගන්න ගියාම සිද්ධ වෙන ගැටලුව තමයි පවතින බදු අනුපාත වැඩි කරගන්නවා. ඒ නිසා තමයි පොදුවේ විපක්ෂයෙන් උත් අපිට චෝදනා කරන්නේ බදු අනුපාත වැඩි කළා බදු ගහනවා. ඇත්තටම අපේ ආදායම් ඒකාග්‍රතාවයේ ඇතුලේ ගරු සභාපතිතුමනි අපි එවැනි ක්‍රියාමාර්ගයක්වත් අරගෙන නැහැ. අපේ බදු ආදායම වැඩි කරගෙන තියෙන්නේ හැමතිස්සෙම බදු කාර්යක්ෂමතාවය වැඩි කරමින් බදු දැල පුළුල් කරමින් ඒ බඳුස ගෙවීමේ එකඟතාවයේ අනුකූලතාවයේ වැඩි කරමින් ඉතාමත් වැදගත් අනෙක් පැත්තෙන් වියදම් කප්පාදුව තමයි අතීතයේදී අපිට දකින්න ලැබුණේ ඒතර අපේ මේ ආදායම ඒකාග්‍රතාවයේදී කිසිදු ආකාරයකට වියදම් කප්පාදු කරලා නැහැ වියදම් ප්‍රමුඛතාගත කරලා විශේෂයෙන්ම ඒ ඉලක්කගත ප්‍රජාවට වියදම් ලබා දීලා තිනවා ඒ ප්‍රතිඵල තමයි දිත්ත සුලුකු නාටුව වේලාවෙදිත් අතිරේක ඇස්තමේන්තුවක් මගින් මැද පෙරදිග යුදමේ තත්වයේදීත් මේ අතිරේක ඇස්තමේන්තුවක් මගින් රුපියල් බිලියන 100කුත් වෙන් කරන්න අපිට හැකියාව ලැබුණේ ඒ දේශීය තත්වයේ එනිසා මේ අපේ ගමන් මාර්ගය ඉතා පැහැදිලිව නිශ්චිතව ස්ථාවරව තිරසරව ඔරොත්තු දීමේ හැකියාව පෙන්වමින් තමයි ඉදිරියට ගමන් කරමින් තියෙන්නේ ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේදීත් සංචිත පිළිබඳව සැකබය මතු කරා විශේෂ විපක්ෂ මන්ත්‍රීවරු එහෙම ගැටලුවක් ඇති කරගතු යුතු වෙන්නේ මේ සංචිත කියලා කියන්නේ ක්‍රමිකව ගොඩනගා ගන්නවා ආර්ථික ක්‍රියාවලිය එහෙමම දුවමින් ආර්ථික ක්‍රියාවලිය නවත්තලා ඕනනම් සංචිත ගොඩනගා ගන්න පුළුවන් අපි මේ ආර්ථික ක්‍රියාවලියට ඔරොත්තු දෙමින් ආනයන සීමා නොකරමින් ඒවට ඉඩකඩ දෙමින් තමයි යන්නේ ඒ අනුව අපිට ඉලක්කගත අපේක්ෂා කරන සංචිත මේ අවුරුදු අවසානකට ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම ඉතාමත් වැදගත් අපි කවුරුත් දන්නවා ණය තිරසරභාවය මේ ස්ථාවරත්වයේදී වැදගත්
එමෙතුමාට තව විනාඩි දෙකයි තියෙන්නේ
බොහොමත්ම ස්තුතියි ණය තිරසරභාවයේදී අපිට පුළුවන්කම ලැබුණා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අපේ ආර්ථිකයට විශාල බරක් පීඩනයක් ගෙනත් දීලා තිබුණා පහුගිය ආණ්ඩු විසින් අත්නොමතිකව පළදායි නෝනාකාරයට ලබාගත්තු ණය විසින් එක පැත්තකින් ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ඒ ණය වල පොලි ප්‍රමාණය ඉතා විශාලයි අපි ආණ්ඩුවේ ආදායම් වැඩි කරලා වියදම් කළමනාකරණය කරලා ප්‍රාථමික ශේෂයක් ඇති කරගත්තට දැන් ස්ථාවරව අත්පත් කරගත්තට එයින් විශාල පංගුවක් අපිට යොදන්න සිද්ධ වෙලා තියෙනවා මේ ණය පොලිය දැන් අපි ඉදිරියේදී උපාය මාර්ගිකව මේ ණය පොලිය අඩු කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් තෝරමින් තියෙනවා කොහොමද මේ ණය ලබා ගැනීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කරන්නේ ඒ අනුව අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ක්‍රමිකව මේ ණය බර පල්ලෙහාට අරගෙන එනවා එයි කැපිපෙන ස්ථානයක් තමයි අපි කවුරුත් දන්න ISP සුවයිරි බැඳුම් කර ඒවා සම්බන්ධයෙන් අතීතයේදී තිබුණා ඒවා වෙළඳපොලේ විකුණුනේ නෑ ඩොලර් 100ක බැඳුම් කරේ ඩොලර් 30ට 40ට විකිණලා ඉතාලත්ම අනතුරුදායක අවදානම් බැඳුම් කරයක් විදිහට තමයි ලංකාව නිර්ණය වුණේ ඒකට අපි ජංක් බොන්ඩ් කියලා කියනවා දැන් කියන්න සතුටුයි ලෝක වෙළඳපොලේ මේ ද්විතීයික වෙළඳපොල ඇතුලේ මේ බැඳුම් කර විකිණෙන්නේ ඉතාමත් ඉහළ මිල ගණන් වලට ඒ නිසා අපේ කූපන් රේට් එක ඒත් ලබා දෙන පොලියට වඩා අඩු යීල්ඩ් එකක් පළදාවක් ලැබෙන විදිහට වෙළඳපොලේ විකිණනවා කියන්නේ ඉතා වැඩි මිලක් නිර්මාණය වෙලා තියෙනවා දැන් අපි අපේ ණය කළමනාකරණ කාර්යාලය විසින් සැලසුම් සකස් කරමින් යනවා අපිට යම් හැකියාවක් තියෙවිද අර පරණ වැඩි පොලියට තියෙන ණය වෙනුවට අඩු පොලියේ ණය වලින් මේක ආදේශනය කර ගැනීම ඒක ඉතාමත් වැදගත් ඉදිරියේදී මොකද මේ මූල්‍ය ස්ථාවරත්වය අත්පත් කර ගන්නට කර සභාපතිතුමනි මේ ණය බර තාමත් අපිට අතීත ආණ්ඩු වරාඳුණු ණය බර විශාල බරක් වෙලා තියෙනවා අපි ඒ සඳහා මූණ දෙමින් ඉදිරියට ගමන් කරමින් ඉන්නවා ඒ නිසා මම අද අවසාන කරනවා අද දවසේදී පැවතුන කියන්නේ වැදගත් වෙන කාරණා අතර තවත් එකක් තමයි මේ දුෂ්කරතා අභියෝග පියමන් කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ සම්බන්ධය ඒ වගේම ප්‍රාදේශීය සහයෝගීතාවන් ඉතාමත් වැදගත් වෙනවා අද දවසේදී කොළඹ අදත් හෙටත් පැවතෙනවා මේ බිම්ස්ටෙක් කියන මේ බේ ඔෆ් බෙන්ගෝල් ඉනිෂියේටිව් මේ රටවල් අතර ලංකාවතේ සමාජිකයෙක් එහි ලංකාවේ මූලිකත්වය සමසභාපිත්වයේ ධර්මයෙන් අද සහ හෙට විශේෂ සමුළුවක් පැවැත්වෙනවා ඒක තමයි එක්ස්පර්ට් ගෲප් ඔන් ෆිස්කල් ඇන්ඩ් මොනිටරි පොලිසීස් මේ බදු ප්‍රතිපත්ති රාජ ආදායම ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඒ අපේ දැනුම විශේෂයෙන් අපි කොහොමද මේ අර්බුදයේ හමුවේ මේ අතික්‍රමණය කළ ජයග්‍රහණ අත්පත් කරගත්තේ කියලා අපේ කටයුතු පෙන්නුම් කරන්න පුළුවන් සමුළුවක් අද පැවැත්වුණා මට අවස්ථාව ලැබුණා අද උදේ එතෙන්ට සම්බන්ධ වෙන්නේ ඒ අනුව මේ ප්‍රාදේශීය සහයෝගිතාවත් අපි වැඩි දියුණු කරමින් අනාගතයේදී අද සම්මත කරගන්න මේ රෙගුලාසි මගිනුත් ජාත්‍යන්තර වශයෙන් වෙළඳාම සහ ආයෝජනය තව තව වැඩි දියුණු කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉවල් මේ අද ගෙන ආපු යෝජනා ඉවල් වෙනවයි කියලා අදහස් දක්වමින් මම අදාගේ වචන ස්වල්ප අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සභාව එකඟද?
ආයිස්.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 යථාපරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමු. ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සංස්ථාගත කිරීමේ පනත් කැටුම්පත දෙවැනි වර කියවීම ගරු අමාත්‍යමා.
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට මම යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
පනත් කෙටුම්පත ව්‍යස්තදායක ස්ථාවර කාර්ක සභාවට යොමු කරනු ලැබේ.